ලෝකය කැමැතිසේ නැති බව අනිච්ච බව බුද්ධ දේශනාවයි. එසේනම් ලෝකය පවතින්නේ කුමන ධර්මතා මතද? ඒවයි මේක උදාහරණ සහිතව පහදලා දෙන්න කියලා මේ ඉල්ලීමක් කරන්නේ. බුදුරන් වහන්සේගෙම මේ ප්‍රශ්නේ එක්තරා බුදුරන් වහන්සේ භික්ෂුන් වහන්සේ නමකට බුදුරන් වහන්සේ ඒ අවස්ථාවක ප්‍රකාශ කරනවා. ඔබ වහන්සේලා මොකද මේ කැලේට වෙලා හුදකලා විවේක මෙහෙම ගත කරන්න කියලා එක අවස්ථාවක මේ එක්තරා බ්‍රාහ්මණෙක් භික්ෂුන් වහන්සේ නමකින් අහගා මේ සියල්ල දුටයිනේ. ඒක හින්දා අපි මෙයා අයින් වෙලා ඉන්නේ කියලා මෙහෙම කියනවා. පෙනිපෙනී තියෙන සුඛාස්වාදයේ මේ ඕන කෙනෙක්ගෙන් ඇහුවෝ දැනගන්න උපකරන්න පෙනිපෙනී තියෙන සුඛාස්වාදයේ පෙනිපෙනී තියෙද්දි සියල්ල දුකයි කියන මෝඩ බව මොකද්ද? කාගේ බනක්ද ඔය කියන්නේ? මට නම් ඒ බන රුස්සන්නේත් නැහැ. ක්‍රියා ඇත්තයි කියලා පිළිගන්නේ නැහැ කියලා ඇත්තෙත් නැහැ කියලා අපි දොස් කියලා යන්න කියලා. හරි මේ විශ්වවල හිතුණා මම වැරදි ආකාරයෙන්වත් බනක් කියුණාද මං අතින්. ඒක වරදක් වුණා නම් මේක අහන්න ඕනේ කියලා බුදුරයන් වහන්සේට කියලා ඔය කාරණේ කිව්වා. ඇයි මහාන ඔය විදිහට කිව්වේ? මේ ලෝකේ ආස්වාදයක් නැත්නම් ලෝක සත්වයෝ ඇලෙනවද? මේ සසර ගමනක් හදාගෙන එනවද? පැවැත්මක් ගෙදිනවද? මේක හැඟවුණු ආදීනවයක් තියෙනවා. මෙන්න මේ ආදීනවේ දකින්න බැරි නිසා ආස්වාදයේ වෙලා ලෝක සත්වයා ගමන් කරනවා. පැවැත්ම යනවා. මේක යථාර්ථවත් ආදීනවයක් තියෙනවා දකින්න. ඒ ආස්වාදයේ ස්වභාවය දකින්න පුළුවන්. ඒක ආදීනවේ උගලක් බව දකින්න පුළුවන්. මෙහෙම ක්‍රමයක් තියෙනවා. මෙන්න මේ ආදීනවේ හරියට දැකලාක ලෝක සත්‍යයම විදිනවා. ඒකයි විදින්නේ. ආස්වාදයේ ඇති නිසාම ලෝක සත්‍යය යථාර්ථයේ දකින්න නැතුව ඒ ආස්වාදයේ මත් වෙලා තමන් කරනවා. ඒකෙන් තමයි සතර ගමන හැදී. හේතුව පෙන්නනවා. එහෙනම් කැමැතිසේ නැති ලෝකේ ඉච්ඡසේ නැහැ කියන එක එකක් ක්‍රමයකින් අනිසි බව දැනගත්ත ක්‍රමයක්. ඉච්ඡසේ නැහැ. ප්‍රියසේ නැහැ. සබ්බේහි මේ පියේහි මනාපෙහි නානා භාවෝ විනා භාවෝති. මේ සියලුව ප්‍රියමනාපියෝ විවිධත්වයෙන් ඒ නානත්වයට පත් වෙනවා. ඒ ප්‍රියමනාප தත්වයෙන් විනාශ වෙලා අප්‍රියමනාප බවක් උදා කරනවා. ඒ ප්‍රියමනාපියෝ සදාතනිකව එසේ පවතින්නේ නැහැ කිසිම තැනක. මේ තව ක්‍රමයක්. ප්‍රියමනාපයන් හිත බැඳි බැඳි යනවල ප්‍රියමනාපියෝ සදාතනික නැහැ. නානා භාවයට පත් වෙනවා. විනාභාවයට පත් වෙනවා කියලා කිව්වේ. තමන් ප්‍රිය කරන්නේ නැති සත්‍යයෙන්ද පත් වෙලා ඉලා හිටන් තමා අප්‍රිය කරන සත්‍යයෙන්ද මතු වෙලා ප්‍රිය කරන සත්‍ය නැති වෙලා යන. එහෙම ධර්මතාවයක් ලෝකේ තියෙන්නේ. මේ තවත් දකින්න ක්‍රමයක්. ඉන් ඒ ධර්මතාවයෙන් ඒකේ ස්වභාවය දකින්න තුව නානාභාවයට විනාභාවයට පත් වෙලා වෙනසිර යන කිසිම සාරාත්‍යයක් ඉතුරු නොකර වෙනසිර යන්නේ දේවව. මෙනෙහි කළ යුතුව තිබියදී. ඒක මෙනෙහි කරන්නේ නැතුව අර ප්‍රිය ස්වභාවය මధుර ස්වභාවය කොච්චර හොඳ කියලා ඒ සීමාවක ඉඳලා මෙනෙහි කරනකොට ඔහුගේ හිත ආස්වාදයට බැඳෙනවා. ඇත්ත වෙන්නේ නැතුව වැහිලා යනවා. ඒතොර ඉන්න අවිද්‍යාව සාගතව තෘෂ්ණාවට බැඳුනා කිය. අවිද්‍යාව තෘෂ්ණා දෙක ආස්වාදයක් ලෝකේ නැත්නම් වස්තුන්ගේ ආස්වාදයක් නැත්නම් අවිද්‍යාව තෘෂ්ණා ගොඩනැගෙන්න හේතු නැහැ. එහෙනම් ලෝකේ ආස්වාදයක් ඇති නිසාම තමයි ආස්වාදයට මත් වෙලා ලෝක සත්‍යය අවිද්‍යාවෙන් තෘෂ්ණාවෙන් වැරද ගන්න. ගමන ප්‍රිය කරන්නේ. ඒ හේතුව. නමුත් ඒක විද්‍යාව නෙමෙයි යථාර්ථය නෙමෙයි. නමුත් ඒක යථාර්ථයේ බලනකොට විවිධාකාර අදහසින් යථාර්ථයේ බැලිය හැකියි. මේක ඉච්ඡසේ නැහැ. තව ක්‍රමයකින්. මේක සාරයි කියලා හිතා හිටියට ඒක නිතිය වශයෙන් පවතින සාරත්වයකුත් නැහැ. ඒ තවත් ක්‍රමයකින් බලමු. මේක දුකට ඇදලා යන මර උගුලක්. මේක පස්සේ ගියාට පස්සේ වැටෙන්නේ දුකට. තවත් ක්‍රමයකින් දකින්න. මේ ආස්වාදයන් පස්සේ කොච්චර විඳ විඳා හිටියත් අන්තිමට බලනකොට ඉතුරු වෙච්ච හරයක් නැහැ. පිස්සත්ින් ගෙවිල යනවා වගේ තමයි කවදාත් මැද හිමිකම් කියන්න පුළුවන් ඒවා නෙමෙයි. මේව විවිධාකාර ක්‍රම වලින් ආදීනව දකින්න. ඊ යථාර්ථවත් ක්‍රමයක් ඒක බොරුවක් වෙන්නේ නැති. සියලු දේට පොදු. ඒ ධර්මතාවයේ විනාශ නොවෙන්නේ. ඒ ලෝකයේ ධර්මතාවයේ ස්වභාවය ඒක බව දැකනා. ඒක ආයි විනාශ වෙන්නේ නැති සත්‍යයක් වෙනවා. දැන් දැකලා තියෙන මේ ආකාරයෙන් සත්‍යයක් නා. සත්‍යයත් වලින් දැක ආදීනෙම ආයි විනාශ වෙන්න බෑ. සත්‍යයත් වලින් බහව නිගමනේ කවදාවත් නැවත විනාශ වෙලා අදහසක් එන්නේ හේතු නැතුව යන. මෙන්න මේක තමයි බුද්ධාමී සත්‍ය අවබෝධය කළොත් වෙනස් නොවෙන්න හේතුව. ඒ සත්‍ය අවබෝධයේදී යම් තීරණයක් ආවනම් ඒ තීරණය වෙනස් නොවෙන්නවා නම් ඒක හේතුවත් ඒකයි. නැත්නම් සත්‍ය අවබෝධයේදී ලැබෙන තීරණය මොකද්ද? චන්දරාග වශයෙන් බැඳීමේ යම් අත්හැරීමක් ඇද්ද නොවැල්මක් ඇද්ද මිදීමක් ඇද්ද සත්‍ය අවබෝධය ලැබුවාම ඇති වෙන ප්‍රතිඵලය ඕකයි. මෙන්න මේකට කියනවා මාර්ගඵල අවබෝධ කරගන්න තියෙන தත්ත්වය. ඒතුළ ඇති වෙන නිදහස මොකද්ද කියලා කියා දෙන්න වචන නැහැ. මොකද හේතුවේ නිදහස ලෞකික වචන වලින් කියන්නේ නැහැ ලෞකිකත්වයේ අත්හැරීම ලැබුව සාන්තිය නිසා. නමුත් ඒක ලැබෙන ආකාරය ධර්ම සභාව කියා දෙනවා මෙන්න මෙහෙම බලනකොටයි මේක සිද්ධ වෙන්නේ. එහෙනම් ඔබලත් මෙන්න මෙහෙම ඒක ඇත්තද කියලා ඉස්සෙල්ලා නිගමනය කරලා පරීක්ෂණය කරලා Tamanටම අවංකව වැටහුනොත් ඒක ඇත්ත බව. කවුරුවා කීවට පිළිගන්නව නෙමෙයි මට ඇත්ත බව පේන නිසායි මේ පිළිගත්තේ කියන්නේ කියලා කියන්නේ නිසකව කියන්න පුළුවන් තත්ත්වයට ආවුදා. දැන් ඉතින් අනුන්ගේ ආධාර පස්සේ යන දෙයක් නැහැ ඕක වෙනෙහි කරලා. නිසකව දැනගත්ත ධර්මයේ යලි යලි මෙනෙහි කරනකොට ආවර්ජනා කරනකොට සත්‍ය අවබෝධය ලැබිලා හිටන් චන්දරාගයෙන් නිදහස් වෙ වෙනවා තමයි දැනෙන්නේ. චන්දරාගයෙන් නිදහස් වීමේදී යම් ශාන්තියක් ප්‍රණීත භාවයක් ඇද්ද අධ්‍යක්ීම් ලද්දෝ ඒක දකි. ඒක මෙහෙමයි කියලා කියා දෙන වචන නැහැ. ඒක තමයි නිවන කොහොම කියා දෙන්නේ. කියවන්නේ ඒකයි. නිවන්ට යන මඟ කියා දුන්නේ හැකි. අල්ලාගත්ත දෙයක් තියනවා නම් උපමාවකින් කෙටි කළා. ඒක තමයි ඉතින් සුතමේ පඤ්ඤා කියන වචනේ දැනගන්න පුළුවන් ක්‍රමයක් තියෙනවා. අනුසාරයෙන් දැනගන්න. ගින්න තියෙන තැන රත් වෙනවා නම් ගින්න නිමුවොත් ඒ රත්නේ තියෙනවා. අන්න ඒ වගේ දෙනවා උත එක. රාගය නිසා රත් වෙනවා අද්දැකීම් තියෙනවා. ද්වේෂය නිසා දැවෙනකොට ඇති වෙන දාහයේ ගින්න අද්දැකීම් තියෙනවා. ඒ දේහයේ දේශයේ නැගුණාම ඒක එනකොට ඒක දාහයේ දුකද? සැනසුමත්ද නැත්නම් මහ දුකද්ද? අසහනකාරී මානසිකත්වයේ හොඳද? අන්න ඒකදී ඒක මහ දුක කරදරයක් මන් නම් කැමති නෑ අසහනෙටපත් වෙලා දුක් විඳින්න මෙහෙම ජීවත් වෙන්න කියලා. ඒක අහක් වෙලා ගියා නම් සාන්තද ප්‍රණීතව ගහ කොත්තර සාන්තද ඒක නැන්නා. අන්න අර අනුමාන ඥානීය කියේ තොන්නෝකයි. දැන් මේ ආකාරයෙන් සුතමේ සංඥාව ලැබෙනවා. ඊට පස්සේ යථාර්ථයේ කරගෙන හිතාගෙන යනකොට හේතු උදාහරණ ඇතුළු දැක්කදී Tamanට වැටහෙන්න පටන් ගන්නවා. ඊට පස්සේ විදර්ශනාත්මක වැඩිගෙන යනකොට සම්පූර්ණයෙන් අත්හැරලා ගිහිලා පහත් පැත්තේ රාගක්ෂේ දේසක්ෂේ මොහක්ෂේ වුණහම ලබන අධ්‍යාකීම් සහගත සාන්තිය Tamanට වැටෙන්න පටන් ගන්නවා. ඒක කියන වචන නැහැ. මොනවා කියන්නේ? ඒක සාන්තයි ප්‍රණීතයි කියවලු කොහොම කියන්නේ? අමා මහ නිවන කිව්වත් ඔබ තේරෙන්නේ නැහැ. අමෘත මහ කිව්ව මොනවද අමෘතය කියන්නේ? දැන් කියන්න වෙනවා. ඉතින් දෙවියන් කනමෘතයද මේ කියන්නේ? ඒකත් ප්‍රශ්නයක් වෙනවා. අමෘතේ මීපැණි වා කිව්ව එහෙනම් නිවන මීපැණි රහ ඇති කියන්නේ. දැන් හරි ප්‍රශ්නයක් නේ. කොහොමද නිවන කියන්නේ? අමෘත මහ නිර්වාණය කිව්වා. අමෘතේ මීපැණි වා කිව්වත් එහෙම නිවන පැණි රහයි කියලා හිතනවා. කිරි කොහොමද දාපුවා සුදුයි කො සුදු කොහොමද කොකා වායි කොකා කොහොමද මෙන්න මේ වගේ අද්දික් කරලා පෙන්නනවා. අන්දේ අතකාර වල හැමතැනම වංගු මේක කන්න කියලා හිර වෙලා වැරෙන්න බෑනේ කියලා හැඳ ගියා. ඒ වගේ තමයි මේ නිවන කොහොමද කියලා අහනවා විවිධ ක්‍රම වලින් නිවන කියන්නේ යනවා. සාන්ත වූ ප්‍රණීත වූ ආදි වශයෙන් මොනවෙන් කියන්නේ කියලා. ඒක දැක්ක කෙනාම සාන්තයි කියන්නේ මොන හේතුවෙන් සාන්තයි කියලාද මොන හේතුවෙන් ප්‍රණීතයි කියනවා කියලා දැනගන්නවා මිසක්. අනික කෙනෙක් කොහොමද දැනගන්නේ? මොකද ලෞකික දෙයකින් මෙහෙමයි කියන්න බෑ. ඒකයි කාරණේ. ලබා ගන්න ක්‍රමයේ කියා දුන්නේ නැහැ කිසි මේ ක්‍රමයේ අනුගමනය කරපු දාලා ඔබට වැටහි. ඒ සාන්තියේ ප්‍රණීතිය කිව්ව මොකද්ද කියලා. වැටහිච්ච කෙනා දන්නවා ඒකාන්තයෙන් සාන්තයි කිව්ව එක ඇත්ත ප්‍රණීතයි කිව්ව එක ඇත්ත. හැබැයි ඒක ලෝක සාන්තක සාන්තියක්වත් මේ සාන්ත ප්‍රණීත බවක් නෙමෙයි. එහෙම කිව්ව වචනේ ගැළපීම මට වැටහෙනවා කියන එකක් දකින්නවා. ඒක ලෝකෙ තියෙන දෙයකින් කතා කරලා කියන්නේ නැහැ මෙන්න මෙහෙමයි සාන්තිය මෙහෙමයි ප්‍රණීතිය කියලා ලොකුයි පොදුයි කළුයි. සාන්තයි මෙහෙම මේ ආකාරයි මෙහෙම පාටයි මෙහෙම වර්ණවත් කියලා එහෙම එක කිව්වා කියන්න බෑ. මොකද ලෝකෙ ඉක්මෙව්වා. ඒකයි කාරණේ. ඉතින් දකින්න ඕනේ මොකද්ද? යමකින් දුක එනවා නම් දුක අපිට තේරෙනවා. එක්තරා මට්ටමකින්. එක මට්ටමකින් මිසක් ඒ මට්ටම ඉක්මවලා තේරෙන්නේ නැත්තේ මොකද? ආදීනව වැලීම නිසා. ප්‍රියභාවයේ සිදෙන්න ඕනේ. ආදීනව නොබලන තාකල් ප්‍රියභාවය නැති වෙන්නේ නැහැ තමන් ප්‍රිය කරන දේ. ප්‍රිය කරන දේක හොඳ පැත්ත හිතනකම්. ඒකේ නරක පැත්ත තේරෙන්නේ නැහැ. ඒකේ නරක පැත්ත හිතන්න පටන් ගත්තාට පස්සේ තිබිච්ච ප්‍රියභාවය සිදිලා යනවා. ප්‍රියභාවය සිදුනහම මේකේ තියෙන්නා වූ දුක් ස්වභාවයක් තිබුණාද වැහිලා වැවුම් ඇරෙනවා. ප්‍රිය සිදලා බලන්න කිව්වේ ඒකයි පිරිසිදු දකින්න කිව්වේ දුක. ප්‍රියභාවය සිදගත්තාම තමයි කවදාවත් නොදකපු උබ්බේ අනුසුතේ සම්මේසු කින්දත් එම් දකින්න පෙර නොයස විරුධාමස පහල වෙන්නේ. එතකොට ප්‍රියභාවයෙන් බැදිලා ඉන්න තාක්කල් සත්‍යයට ඔබ තෝරා ගන්න බෑ. චන්දරාගයෙන් බැදිලා ඉන්න තාක්කල් අවිද්‍යාව අයින් කරන්න බෑ. අනුසය තියෙනවා. රාග අනුසය තියෙනවා. ඔන්න යටපත් කරගෙන ඉන්න පුළුවන්. අද යටපත් කරගෙන ඉඳලා මට රාගේ නෑ කිය කී ඉන්න පුළුවන් අරමුණක් කෙනෙකුට මතු වෙලා එනවා. ගැළපෙන්නේ පුදුලයි අරමුණක් ආව ගාමම ඊට අනුකූල රාගේ මතු වෙනවා. නෑ වාගේ පෙන්නට තියෙන ස්වභාවයක හැටි. අරමුණ එනකන් නෑ වාගේ පේනවා. ඒකද කියනවා අනුසය තියෙනවා අභ්‍යන්තරේ. ගැළපෙන අරමුණ ආපුවාම නෑ කිව්ව එක මතුවෙලා. එහෙනම් යන්නේ නැති වෙලා නෑ. අන්න ඒ වගේ ස්වභාවයක් තියෙනවා. අනුසයත් එක විඳිල යන්නේ යථාභෝධය ලැබුව දාට. අන්න යථාභෝධය ලබන්න නම් ලෝකේ ආදීනව බලන්න බලන්න දුක වැටහෙන්න ඕන. එතකොට වැටෙනවා මේ සැපයි කියලා ඇින්නේ මහ දුක් ගොඩක්. මහ භයානක දෙයක් මේක. මේක සැපතර නම් ලැහැත් වෙච්ච එකක් නෙමෙයි. යම් තැනක තියා තියනවා නම් ඔය කැලේ මත්පැන් තියෙනකොට හොය හොයා ගිහිල්ලා හැංගි හැංගි කවුරු හරි හංගපු එක බොනකොට ඔය මත්පැන් හංගන මිනිස්සුන්ට හිනා උන්ට හොඳ පාඩමක් උගන්වන්න ඕනේ. ඊට පියාපු බීපියාපු ආයි බොන්නේ නැහැ දෙවෙනි වතාවට. අත හොඳ වැඩක් කරනවා කියලා ඔය කොහේ හරි මුල්ල කරු කසිපු බෝතලයක් හංගලට දානවා වහා. දාලා තියෙනවා හංගල. දැන් මොකද කරන්නේ? ඕක හෙකෙත් දෙන්නේ බිව්ව ගාම උට ලේ බල ගිහලා මැරලයන්. දකින්නවා සිද්ධිය වෙච්ච එක අනික් කෙව්. දැන් දැනගන්නවා ඒකාන්තයෙන් මේ මත්පැන්නට වහ දාලා තියෙනවා. හොයන්න බෑ බොනකොට. හරි ආස්වාදයකුත් දැනෙනවා. හරි බිව් එකම මැරෙනවා. දැන් ඔය කාරණේ දැක්කම නම් එහෙම. මොකද වෙන්නේ? වහ තිනවා කියලා දැකීම ආදීනව වැලීම වාග් මත් වෙනවා කියන එක හරි හොඳයි මේක කියන හොඳ බියක් කියලා දැකීම ආස්වාදයෙන් වැලීම වාග් ඊයර පංචකාම ආස්වාද වශයෙන් බලන්න ගියොත් මත්පැන් වල මත් ස්වභාවයේ ප්‍රිය ස්වභාවය ගැන හිතුවා වාගේ වහ දාලා තිබිච්ච බෝතලේ තියෙන වහ සංග්‍රහ හදා තියෙන වහ දැක්කා වාගේ තමයි පංචකාමයේ අසුර කරලා ගිහින් පහළ වෙන ලෝක ස්වභාවයේ බැඳෙන ලෝක ස්වභාවයෙන් දුකටපත් වෙන්න දෙනවා දැකීම ඒ දුක් ගින්න මහා වසක් හැටියට දකින්න. ඒක තමයි ඒකේ තියෙන ප්‍රතිපලය, වසේ ප්‍රතිපලය. එහෙනම් මේ පංචකාමී කියන්නේ වාදාපු මත්පැන් වගේ දෙයක් නේද කියලා. මෙහෙම විවිධාකාර උපමා වලින් Taman දකින්න පටන් ගන්නවා. දකින්නට පංචකාමී මෙච්චර කාල හොඳයි කියලා හිතා හිටියත් නමුත් දැන් තමයි ඇත්ත අති ආකාරයෙන් දකින්නේ. මෙච්චර කාල බැලුවේ පංචකාමී ආස්වාද වශයෙන් විතරක් හිතලා. පංචකාමයන්ගේ ආදීනව බලන්න පටන් ගත්තාම ඒක තමයි දහම් න්‍යාය. නැහ දහම් න්‍යාය. දහම් දකින්න ක්‍රමයි. මේක පැරණි කතාවක් තියෙනවා. එක්තරා ලංකාවේ ඉච්ච හැටියට පෙන්නපු පැරණි කතාවක්. එක්තරා පොඩි හාමුදුරු නමක් හිටියා තරුණ වයසේ හාමුදුරු නමක් ඉතින් ඒ පොඩි කාලේ මහණේලා ලොකු හාමුදුරුවෝත් එක්කලා ඉතින් අර වත් පිළියෙත් පුරාගෙන ඉතින් පැවිදි ජීවිතය ගත කරනකොට මේ ලොකු පොඩි තරුණ හාමුදුරන්ට දැන් මේ වේනා වටපිටාවේ සුන්දර ලෝකේ කාම ලෝකේ ජීවත් වෙන හැටි. අනික් මාසෙදී විවාහ වෙලා අවුසැමියන් වල ජීවත් වෙනවා. මේ ආදුර කල්පනා කරන අනේ මගේ තරුණ වයස. මම මේ ඔක්කොම අත්හැරලා ඉතින් පැත්තක මොකද මේ කරන්නේ? මෙතන මට සැනසීමක් දකින්නවත් නැහැ. මම ඉතින් මේ සිවුරක් දාගෙන කැරිලා ඉතින් ඔය දුක් විඳ ඉඳ ඉන්නවා මනසින්. ධාරි ඉතිරි වුණේ කොච්චර සතුටින් අර ලෝකේ ජීවත් වෙනවද සතුටු වෙවි. මෙහෙම හැඟීමක් ආව. නමුත් මේ දහම් ණය නැන් දහම් න්‍යාය කියු දහම් න්‍යාය. දකින්න ක්‍රමෙන් දන්නව නැතුව නෙමෙයි. වැඩිලා නැහැ. දැයිද ලොකු හාමුදුරන් පාවන් සරසල වැත්තක ඉන්නවා. වටහපතක් අර. ඉන්නකම මෙයා ලොකු කල්පනාවට වැටුණා. බෑ බෑ මේක කරලා හරියන්නේ නැහැ. පොඩි හාමුදුරන්ට නොකියම කොයි එළිය හරි. මේ සිරු සිරු වෙලා යන්න යනවා. ගිලා හොඳ කාන්තාවක සරණ පාවා ගන්නවා. ඊට පස්සේ මට මොකද්ද මං කරන්න රස්සාවෙන් නිකා අපිට ජීවත් වෙන්න පුළුවන් අය. දැන් මෙයා හිතනවා මේ පාවන් සරණ ගාව. ඉතින් මම හරකෙක් හදාගන්නවා. මම හරකෙක් අරගෙන ඉඳලා ගොන් කරත්තයක් හදාගෙන මේ හරක් ඉඳක් කරලා ඉතින් ඉදි මොනවා හරි ඔය අවශ්‍ය කරන කරත්තයක් වැදලා ඉතින් ඒ කරත්තය වල ජීවත් වෙනවා. ඒක තමයි මම පෞල් ජීවිතේ ගත කරන්නේ. ඉතින් ඕවින්ද අපිට දරුවෙකුත් හැදෙනවා අපි දෙන්නා. මේ ඉතින් මේ ගාන සල්ල ගම හිතන හිතවිල්ල. ඊට පස්සේ කොහොමවත් ඉතින් පෞල් මෙච්චර කල් මම ඉතින් සදා බදාගත්ත පොඩි කාලෙන් ලොකු හාමුදුරුවනේ මං නොකියන්නේ ගියේ. හැබැයි ඉතින් එහෙම කියන්න බෑ. සමා කරගන්නත් එනවා. එදාදී මං ඉතින් කරන් දෙයක් නැහැ. වෙච්ච වැරදි ඔක්කොම කියලා සමා කරගන්නවා. වාර්යාවත් දරුවත් එක්කලා මමයි අර කලත් නැගලා එනවා. ඒ වුණාට ඒ ගෑනට කිසිම මොලයක් නැහැ. ආක බලාගෙන ඔළු බලාගෙන ළමයා අතරන ළමයා වැන්න පල්ල. වැටෙන කලත් රෝදේට අහුන. අපෝච්චි ළමයාට වෙච්ච දේ මේ ගෑනිගේ තියෙන අසත්පුරුෂකම කාලකණිකම මගේ දරුවත් නැහැ කියලා නැතකින් මේ ගියට අර කෝට්ටෙන් අර අතේ තියාගෙන ගලා හිතාගෙන කලත් යන ගමන් හලකට ගහන කෝට් අතේ කියයි නම් හිතාගෙන මේ මනසේ යන්නේ. මේක හොඳ වැඩක් නෑ. ගැලව පහරක් කර කෝට් ගහනකොටම අතේ තිබුණේ පාවන් සරසල විතර වටාපත ගැසිලා හාදුරන්නේ ඔළුවේ ඇතුළ. හැබැයි උන්වහන්සේ අරියත් උන්වහන්සේ නමක් උන්වහන්සේ මේ තමන්ගේ ගෝලයාගේ චිත්තාවලිය හොඳට මෙනෙහි කරලා බලාගෙන චේතෝපරි ඥානෙ මේ ඔක්කොම දැක්කා. දැකලා අන්තිමට හිතුවා ඇයි පොඩි හාතුනේ මට ගැවිගේ ගෑයිට ගහන්න නැති කියලා. එතකොට සමහරවල් හාතුරන්ට පේරුනේ අනේ මගේ හිතවිල්ල මොනතරම් මොනතරම් නේච හිතවිල්ලක්ද මම මේ හිත හිත හිතේ කියලා. අන්න ආදීනව දකින්න එක්තරා ක්‍රමයක්. ඒ බැරණි අපේ බෞද්ධ ආදීනව බලපු ක්‍රමේ වෙන්න ඉසෙල්ල. දැන් අදාය හිතන්නේ ওই ක්‍රමෙත් නෙමෙයි. ආව මෙහෙම ගිහලා තම හොඳ සුන්දර කුමාරිකාවක් එක්කෙනෙක් අරගෙන ඊට පස්සේ අපි ලොකු සතුට දෙයක ගියාක් හදාගෙන සඳළු තලයක් එහෙම හදාගෙන ඉතින් ඕක ගිහිලා ඉතින් මේ විදිහට ඉන්නේ අර එහෙම ඉන්නේ. ඊට පස්සේ රස්සාවක් හොයා ගත්තාම මං ගන්න අහවල් ජාති රස්සාව මට මෙච්චර පරිහාම් වෙනවා. එතකොට ඉතින් මේ පුදුම මනෝරාජ්‍ය සුන්දර පැත්තල මාමාව ඉන්නවා මිසක් අර ලෝකේ ඇත්ත වශයෙන්ම මේ ලෝක සත්‍යයට සිද්ධ වෙන ජාති එකක් මවල ආදීනව වල්න පැත්තල මවල යථාර්ථය දකින්නේ. ඒ නිසා තමයි ලෝක සත්‍යය හැමදාම රැවටෙන්නේ. මේ ආරිමුණිය දහම් ක්‍රමය මොකද්ද? ඒ මුලාසහගත සුන්දර ලෝකෙම අවන්නේ නැතුව ඔය තමන් ප්‍රියමනාප වශයෙන් යමක් කල්ලන්න ගියහම ඔය හේතුවෙන් කොච්චර කරදර කාවිත්තේ මොන දෙන්න සිද්ධ වෙනවද? අන්නේ පැත්ත බලන්න කියලා පෙන්නේ. අන්නේ පැත්ත බලාගෙන යන එක දහම් මග නිවන් මගට හේතු වෙන උපරිස්ත්‍රය වෙන මාර්ගය. ඒකත් විදර්ශනාව. එතෙන්දි තේරෙනවා ඇත්ත වශයෙන් කියලා මහා භයානක දැයකට නේද මේ ප්‍රියමනාපය වශයෙන් ඉල්ල වැටෙන හදන්නේ. ඒකට වැන්නොත් මෙන්න මෙහෙම දෙයක් එනවා මිසක් වෙන මොකද මේ මිනිස්සුන්ට එන්නේ. කවදා හරයක් නහම් වෙන්නේ නැහැ කියලා දකින්නකොට අන්න ඇත්ත ඇටි ආකාරයෙන් දකින්නවා. මේක මේ ඇහිපිය ගහන මොහොතක් පාසේ බලාගෙන අර අන්වීක්ෂයකින් සෙනඟුරුවත් ඒ බලනවා වගේ බලා හිටියට හම් වෙන එකක් නෙමෙයි. මේවා තමයි කලින් කල අපිට දීලා තියෙන කිරකිරි. බුදුරන් වහන්සේ ධර්මයේ බලන්නේ මේ චිත්තක්ෂණ බලන්නේ පේන්නේ නැහැ. ඒක නෙමෙයි බලන්නේ කිව්වේ. මේ ඉදිනදා අපේ හිත ඇයි ගැස්සෙන්නේ? ඇයි රාගෙන්නේ මොනවද දැකලාද? මේ ආස්වාද පොඩි බලන්න වෙන්නේ. ඒ ටිකම වැල්ල ඒ ටිකේ තිබෙනා වසාවස්සේ දැකලා තමයි එකෙන් මිදිලා නිදහස ලබන්නේ. එහෙම දුන්න ක්‍රම අද වෙනකොට වැහෙනවා. වැහිලා දැන් මේ මනස අති තීක්ෂණ කරලා ලෝක විශ්ව අචිත්ත ලෝක විශ්ව දකින්ද යොමු කරන්න බලනකොට අන්තිමට 21 වෙනකන් දන්නේ උඩ. සියුම් කළා සියුම් කළා පරමාණු සුද්ධාසකේ වළඳ යනවා. සුද්ධාතකේ බැලුවා කියලා මනෝ විකාරයකට හැවටලා ඒ පස්සේ යනවා. ඊට පස්සේ මැවිච්ච මනෝ විකාරයකින් විකෘති වෙලා අන්තිමට බලනකොට මනෝ විකාරයක් කරන විකෘති මානසිකත්වයක් ඇත්තෙක් වෙනවා. ඒකයි කාරණේ. අත්‍යවශ්‍ය නිදහස් සාන්ත වූ චින්තනයේ ලැබෙනදී බලහත්කාරයෙන් ලබන්න බෑ. බොර වතුරක් තියෙනවා නම් බොර වතුරේ යට වෙන්නේ නැතුවම කොච්චර දඟල දඟල බලන්න හැදුවත් අඩිය බලන්න බෑ. බොර ටික පාදනකොට අඩිය බලන්න අමුතුවෙන් කරන්න දෙයක් නෑ පේනවා. බොර ටික පාදා ගන්නයි ඕනේ. එතකොට ඇතුලේ තියෙන දේ විනිවිද පේනවා. ඒ බොර තියාගෙන විනිවිද බලන්න හැදුවට පේන්නේ නැහැ. මෙන්න මෙහෙම ක්‍රමතාවක් මේ ධර්මයේ තියෙනවා. රාගයේ බොරයක් වාගේ, ද්වේෂයේ බොරයක් වාගේ, මෝහයේ බොරයක් වාගේ. මේ රාගයේ දේශ මොහොන මැද බොර ටික පහ වෙලා ගියාම ඇත්ත දැකලා සාන්ත බවට පත් වෙච්ච හිත සමාධියේ පිහිටලා පැහැපත් වුණාට පස්සේ පැහැපත් හිතර ඔය කියන ඥාන පහළ වෙනවා. එතකොට බලන්න පුළුවන් යන්තරමක් ඇද්ද ශ්‍රාවකයෙකුට පහළ වෙච්ච ඥාන මට්ටම ගනුව ලෝකේ දිවස දිවකන පළහිත් දැකීම ඔක්කොම දකින්න එයාදී පුළුවන් වෙනවා. ඒක අමුතුවෙන් මහන්සිලා කරන එකක් නෙමෙයි බෞද්ධයෝ. ඒ ක්‍රමයට ලබන දෙයක්. ඉතින් ඒතකොට එහෙමයි දකින්න ඕනේ. ඉතින් කැමැතියේ ලෝකේ නැතිවව යථාර්ථයෙන් දැකිය යුතු දෙයක්. නමුත් අපි හිතන්නේ නැහැ එහෙම දෙයක් ඒක ලෝක ස්වභාවයක් තියෙනවා කියලා. මොන තාලින් හරි ඒව හලියන්නේ නැහැ. මට කැමතියි පවත් ගන්න මොනවා හරි උත්සාහයක් යොදලා. ඒකට අවශ්‍ය ක්‍රමයක් යොදන්න ඕනේ. එහෙම නැතුව හරියන්නේ. දැන් මේ මට ඉතින් ඔය මේ කැමතියි නෑ කියලා නිකන් ඉඳ බලන්නේ නැහැ. මේ ඉදමු. දැන් මේක හරි අපර කරනවා, මෙයාත් කර කරනවා. එහෙම බෑ. ඒක මට ඕනේ හිටිය පවත් ගන්න ඕනේ කියලා කරන්න ඕනේ. මේක කොහොම හරි කවන්නේ අම්මාවක් ලයි තාත්තාවක් ලයි කවන්නේ මේක ලියව ගන්න බෑ මගේ නමට. එහෙම ක්‍රමයක් බලනවා මිසක් කැමසිය නැතිව ප්‍රතිකාරමක් වශයෙන් කරල්ලා හදන්නේ ওই જાති උපක්‍රමයන්ට කොහොම හරි පවත් ගන්න උත්සාහ කරනවා. දැන් නම් වැඩි හරි. හොරෙන් හරි ඕරෝක් වහ ලියාගෙන කවන්නේ නැහැ නම් අයිතිය කොහොම හරි හවස්ස ලියාගෙන හරි කවන්නේ. දැන් මම කොටු කරගත්තා. දැන් මගේ වැඩි හරි. දැන් මට කැමසිය ඉන්න පුළුවන් කියලා. නැව තාත්තේ බලනකොට එකින් එකට බැරි බැරි විවිධාකාර ප්‍රශ්න එනවා. ඔය මො විතරක් ඔක වැඩ කරන්නේ කොහොමද? ඔබලාගේ අම්මාගේ විතරක් නෙමෙයි ඔක මගේත් කරස තියෙන. අපේ තාත්තාත් තියෙන. අම්මගේ සහෝදරයෙකුට ඕකෙ තියෙනවා. අවිරත් තියෙනවා. දැන් මොකද කරන්නේ? දැන් ආයි දහින්න පටන් ගන්න. කොහොම කැමති නැති කාර ගන්න මට ඕන හැටියට පවත්තන අම්මැලියාවත් ලැබෑ. නිමි තරහික් ඇදී පරිවෘතයි දී තියෙනවා කියේ. දැන් ඕ වගේ ඔය එක ඉඩමක් නිසා කී දිනේ දැවෙනවා. මේ මගේ ඉඩම කරගන්න හදලා මට ඕන හැටියට පවත්තන්න ඕන කියන්නේ මේ වචනේ පිට දඟල්ලා. කොයිතරම් දැවීමකට ඒක දෙකින් පත් වෙනවා. ඔතන පටන් ගන්න සියලුම දේට ඔය ටික බලපාන. ගේදොර ඉඩකඩම් යාන වාහන අමුදරු හරකවාන මිලබදල් වතු පිටි මේ කිව්ව සම්තරමක් ඇද්ද? Tamanට ඕන හැටියට පවත්වා ගන්න උත්සාහ කරන්න කරන වැඩ පිළිවෙල නිසා අප්‍රමාණ දුකකර වෙහෙසකර ලෝක සත්‍යයපත් වෙනා. නමුත් අර ආස්වාදයෙන් නිසා සියල්ල වාහන. ඒකයි ස්වභාවය. මගේ කිරි ගැටි පොඩි එකා මගේ හතරම් පැටියා කිය කිය හදනවා. තමයි. හදලා හදලා අක්කම කරලා එනකොට කියනවා තින්. ඔක දුක නැද්ද මං උදේ ඉඳන් හැයනක ඔක පස්ස හොදනවා හරි හේකනවා රූපේ තියන්න අලෝන ඔකට දුක හිතෙන්නේ මහ ඔයද වදියක් නෙමෙයි දු. ඔව් මුට ළමයි නැති හින්දා දැක්කද අපිට මේ ඉරිසියට ඔය කියන්නේ. අපේ සතුටට වාදා කරනවා. අපේ ළමයා කොච්චර සතුටුස අපි ආදරෙන්ද අපිට මේ සලකන්නේ අපි කොච්චර ආදරේද දරුවන්. උන්ට දරු කරු කර බලන තර වාසනාවක් නැහැ. අර දුක මහා වාසනාවක් කියලා හිතාගෙනයි කතා කරන්නේ. ඔහොම කරනකොට මොකද කරන්නේ? අර මනුස්සයාට කාගෙන් හරි ආරංචියක් එනවා උඹ උපදින් අනුන්ගේ දරුවන් වල තර කරපන් උඹේ කියලා. උඹ දන්නේ ගෑනි කරපාරිය. එයාගේ යාළුවෙ දෙනවා උත්තරය. ඔත්තුවක් දෙනවා. පැටියා හැලපේ කයිගේ. දමක කියයි. අර මිනිහා වෙච්චර කාලේ මගේ වාසනාවල දරු කරු තල් බැලුවා කියෝ මිනිහා දැන් ගිනි අරගෙන ඉන්නේ දකින්නකොට. අර ගෑවි දකින්නට කන්න තරහයි යස්සනියා දකින්නවා. මොකද කැමතිේ බලාපොරොත්තු සම්පූර්ණ වෙනස් වෙලා. මගේ දරුවා නෙමෙයි. දැන් බලන්න. මට වෙලා තියෙන අල්ලපු ගෙදරේ කාගේ දරුවා හුරු කරන්නේ. දැන් ප්‍රශ්නේ කොච්චර එනවා. දැන් ඒතර ආන් දැන් තේරෙනවා ඒක දුක. මගේ නෙමෙයි මගේ නෙමෙයි කියලා දැක්ක දාක. මගේ නොවලේකේ තියෙන හැදිරු කරන් තියෙන දුක තේරෙන්නේ එතකොට. මේ ඉතාම පුංචි උපමා. මේ වගේ අනිත්‍ය දෙයක් දුක්ඛ දෙයක් මමයි කියලා ගන්න මගේ කියලා ගන්න මගේ ආත්මය කියලා ගන්න හරයක් ඇති දෙයක් මේ ලෝකේ නෑ නේද කියලා. තමන් ප්‍රිය කරන මනාප කරන වස්තු ගැන මෙනෙහි කර කර බලන්න පටන් ගත්තා. අන්න අර හැඟවිලා තිබිච්ච එකද යථාර්ථය කියලා දුන්නා එක මිතුරෙක් ඉදලා. ඒ තමයි කල්යාණ මිතුර සම්පත් තියෙන අපි යුතුය ධර්මයේ. ඒ ධර්මයේ මෙනෙහි කරනකොට අපිට පේන පටන් ගත්තා. මේ මම කියන්නේ මගේ ආත්මය කියන ආස්වාදයෙන් බදාගෙන සුන්දරත්වය හොයන්නේ. මම කියන්නේ සුදුසු නැති මගේ කියන්නේ සුදුසු නැති මගේ ආත්මය කියලා කොහොමවත් ගන්න සුදුසු නැති අසාර දෙයක් නේද? අසාර දෙයක් නේද මෙතන තියෙන්නේ? මේක කොහොමද මම වෙන්නේ මගේ ආත්මේ වෙන්නේ? අපේ රැවටිල්ලක් මිසක් වෙන මොකද්ද මේක ගන්න තියෙන්නේ කියලා මෙන්න මෙහෙම දකින්න පටන් ගත්තාට පස්සේ අන්න වේඳ පටන් ගන්නවා. මමත්වයෙන් තිබිච්ච බැඳීම නැති වෙනවම ඇත්ත වේඳ පටන් ගන්නවා. අනේ වැඩක් හරි දෙයක් පස්සේ මට දැන් මේ කරන්න තියෙන වැඩ කොටස බලපුවාම මගේ මේ මගේ කිව්ව ඇඟ නිසා මම විඳින දුක් වල කොච්චරද? මමයි කදාගත නිසාම දුකෙන් බේරෙන්නද? මම යන දුට්ටියෙන් බැලිච්ච නිසා ඒ වින්දනය වින්දන මමයි කැදිලා නෑ කියන්න බෑ. දැන් පේන මම මේක ඉන්නවා නෑ කිව්වට හරියන ගැහුව හිදෙනනේ කාටද හිදෙන්නේ? අනුන්ට. මම කියන සංඥාවෙන් අල්ලගත්ත යමක් නැත්නම් එහෙම එකක් නෑ කියලා බේරෙන්නත් දැන් බෑ. හිදෙන්නේ Taman. ඒක නෑ කියන්නේ කොහොමද? ලීඩක් හැදෙනවා. විඳින්න වෙනවා. දුක විඳින්නෙක් නෑ කිව්වට බේරෙන්න පුළුවන්. නෑ දුක විඳින්න හදලා තිනා බුදුරජාණන් වහන්සේ ඒක තමයි ඇත නැත කියන ප්‍රශ්නේ පැත්තකින් දාලා හේතුඵල බලන්න කිව්වා. මම යන ඵලයේ ගොඩ යගෙනවා යම් හේතුවක් ඇසුරු කරපුවා. පෙරදී මමත්වයෙන් අල්ලගත්ත වැඩපිළිවෙලක හේතුව නිසා දැන් විපාක වශයෙන් මම ගොඩ නැගිලා. මම නැති ඵලයක්. මම කරගන්න හැදුවට දුක විඳින්න දෙනවා ඵලයේ පොන්න ඇවිච්ච නිසා. ඕකෙදි මතුහුරත් එකක් ගොඩනගන්න හේතුව හැදුවොත් මේ කය කුණු විලා මැරලා මෙතන විනාශ වුණාත් ආයිසරයා මගේ කය කියන ඵලයක් ගොඩනගින්න හේතුව හැදෙනවා. ඒ හේතුවේ ඵලයේ වශයෙන් එහෙම එකක් හැදුනහම ආයිසරයක් බෑතුවට හරියන්නේ නැහැ. අර හේතුවේ ඵලයේ වශයෙන් දුක විඳින්න සිද්ධ වෙනවා. එදාද අර මම විඳිනවා කියන සංඥාවෙම ඒ දුක තමයි විඳින්න සිද්ධ වෙනවා. හැබැයි මම කියලා කෙනෙක් දිගටම ආවනේ මේ හේතු ඵලයක් වශයෙන් ගොඩනගුම නිසා තමයි පෙරභවයේ මම වගේම එකෙක් මේ හැරි හැදු. පෙරභවයේ හේතුවේ ඊට ඉස්සෙල්ලා භවයේ හේතුවේ ඊළඟ ඵලයේ පෙරභවයේ කය. අතකන් දිවි නාසය ශරීරයේ මන. ඊතරේ ගොන්නගුවේක චුත වීමෙන් ඒක ඉවරයි. හැබැයි මේ භවයේද හැදුනේ මොකක් නිසාද? යලි හේතුවක් ගොන්නගුවා ඒ වගේම එකක් මතුව රජ කරගන්න. ඒ හේතුවේ ඵලයේ වශයෙන් ආයසරයක් අර මම කියන එක කුණු වෙලා මැරිලා ගියත් එතන ආය අතකන් දිවල් නාසය ශරීරියක් සම්බන්ධ වෙලා ඒ වගේ වෙන්නා වූ ස්පර්ශ වේදනා ඔක්කොම දැනෙන හැදිරෙන විදිහේ ගති ලක්ෂණ ඇති මම ඒක ආයි කොට නැගුණා. ඒක නෑ කියන්න බෑ. මම නෑ කිව්වොත් අන්තියක් කියලා කිව්වෙත් ඒකයි. මම නෑ කියන එක නෙමෙයි දෙන්නේ ඒක හේතුඵලයක්. මම කියලා හැදෙන්නේ හේතු එක ඵලයකට අපි තියාගත්ත නම. ඒ හේතුව නිසා ඵලය ගොඩනගා ගත්තොත් දුක් විඳින්නෙක් විද්‍යාමාන වෙනවා. ඉන්න කෙනෙක් කියා සදාතනික ඉන්න කෙනෙක් නෙමෙයි. හේතුවේ ඵලයක් විද්‍යාමාන වෙනවා. ඒ ඵලයට හිමි යම්කිසි ශක්තියකින් ඒ ඵලය ගොඩනගුවා. ඒක කොච්චර කාලයකට ශක්තිය ගොඩනගලා තියෙන්නේ. ඒ තාකල් ඒ හේතුඵල ක්‍රියාවලිය පවතිනවා. ඒ තාකල් ඒක රවිදින දුක විඳින්න සිද්ධ වෙනවා. ඉතින් මොකද කරන්නේ? දැන් ඉතින් උඹ දැන් ওই විදිහට කටයුතු කළොත් අවුරුදු 25 ගියාට පස්සේ උඹට සිද්ධ වෙනා මෙන්න මේ විදිහට ඉඩක් හැදෙන්න කිව්වොත් එහෙම. ඉතින් අවුරුදු 25 කින් මායිය දැන් ඉන්නේ මං කොයි දේද උඹ? ඔය જાතිය සර්කයක් දාලා එහෙම වෙරෙන්න පුළුවන්. අවුරුදු 25 කින් හැදෙන්නේ වටේ. ඒතකොට ඉන්නේ හැබුත්නේ. ඒ කියන්නේ මං දැන් සෝස හැප වෙඳිනවා. අවුරුදු 25 කින් හැදී ඉතින් මට නෙමෙයි මේක ලොකු එකෙක් නේ. ඒක මම නෙමෙයිනේ. ඒක වෙන එකෙක්. ওই જાතිය වහිත හිතා එහෙම කරන්න ගියොත් එහෙම හරියනවා. අපි කල්තියාව දන්නවා අවුරුදු 25 කින් වින්දාතර මම කියන සංඥාව කිසි අඩුවක් වෙලා නැහැ. පුංචි කාලේදී මම මට ගැහුවා මට සිදුනා කියලා මතකයක් තියෙනවා. ඒ වගේ පුංචි කාලේ මට වැන්න අහවල් එක නින්දා කළා. ඒ මතකේ තියෙනවා. දැන් මගේ ඇඟපහේ අතපහේ ලොකු වුණා තරුණ වයසට ආවා මැදි වයසට ආවා කියලා අර කමතක වෙලා. මම කියන සංඥා විදපෙකින් අහක් වෙලා. ඒ හේතුඵල යම්තා ක්‍රියාත්මක වෙනවද? ඒ තාක්කල් ඔය කියනනාව සංඥාවක සම්බන්ධයි. සංඥා ස්කන්ධේ සම්බන්ධ වෙන හැටි. ඔන්නේ මම මගේ කියන එකක් ගොඩ නැගෙන්න හේතු වෙන්නා වූ හේතු පරිවල යම්දාස කෙලවර කර දැම්මනා. මේ අවසාන වන්නා වූ විපාක ස්කන්ධයේ වශයෙන් හටගත්ත මම මගේ කිව්ව ඵලය අවසාන වෙයි දැයි. නැවත එක හටගෙන්නේ නම් චුතිය මේක අවසාන නම් ප්‍රතිසන්දි වශයෙන් මම එක් මගේ ගොඩ නැගින් පි හේතු නැති නිසා ජාතියක් නැන්නම් ජරා වර නැහැ. කායික දුක්ඛයක් නැහැ මානසික දුක්ඛයක් නැහැ. ජාතිය නිසා. එහෙනම් ජරා වර ශෝක වල දුක දෝෂ අවසානිය අල්ලෙතන. අන්න එහෙම එක දකින්න නෑ න්‍යාය අනුකූලව. ඉතින් නිර්වාණය දකින්නේ ඉහත ධර්මතාවලින් කුමක් යටතේද කියලා තමයි අහන්නේ. ඉතින් දකින්නේ මේ ඉහත ධර්මතාවලින් කියවම ඔය ක්‍රමයටයි නිර්වාණය කියලා කියන්නේ ලෝකේ ඉක්ම වූ ධර්මයක්. දුක යම් තැනක දැක්කනම් ඊට පස්සේ මනසේ මේක දුකයි කියන්නේ මෙන්න මේ ආදීන උලෙන් කියලා මනසේ ඔප්ලැන් වෙනකන් ආදීනව බලන්න පුරුදු වෙනකොට ආනිසංස වශයෙන් පෙන්නන මායාව දකින්න මායාවක් වශයෙන් දකින්න පුරුදු වෙනට ආනිසංසේ දුක ඔප්නෑන් ගිලා පේන්න පටන් ගන්නවා චන්දරාගී ක්‍රමක් වෙමින් ගෙවෙනකොට. එතකොට යම්තරමා දුක මහා බලවත්ව වැටුණා. ඒ බඳු වන්නා වූ දුකක් ගෙන දෙන්නේ මෙන්න මේ චන්දරාගීන් ලෝක ආස්වාදයේ ප්‍රියයි මනාපයි කියලා ගන්න මුලාව නිසායි කියලා දකින්නට දුකේ හේතුව දකින්න ඒ වගේම බලවත් වෙලා. ඒක අත්හැරී නොවැළී මිදී කියනනම් කොච්චර සාන්තද ප්‍රණීතද කියලා දකිනකොට දුක හරියට වැටුණා නම් චන්දරාගයෙන් මිදිලා ගිහිල්ලා ඒ මට්ටමට සාන්තව ප්‍රණීතව නිවන් ආභෝධය ලැබෙනවා. ඒ මට්ටමටම මාර්ගය වැඩිලා තමයි ওই ටික සිද්ධ වුනේ. ওই ක්‍රමයේ දකින්න පටන් ගන්නවා චතුරාර්ය සත්‍ය දර්ශනය කරව මට්ටමට නිවන්. ඒක ඉතින් මේ සාන්තිය මෙහෙමයි කියලා කියන්න බෑ. අල්ලාගත්ත දෙන දුකක් ඇද්ද? අත්හැරලා දෙන දුක නෑ. ඔච්චරයි න්‍යාය ධර්මයට කියන්න පුළුවන්. ඒ සාන්තිය ප්‍රණීතිය කියන එක දුකෙන් නිදහස් වෙන්නේ මොකද්ද? යමක් නිසා දුක් විඳද ඒ දුක් විඳ ධර්මයේ හේතු දැම්ම ළඟ නැහැ. ඒ හේතු නිසා ඵලයක් නිපදෙවුවා නම් ඒක දැන්නේ නැහැ. එහෙනම් මොකද මේ මම වගේ කියලා පෙර භවයේදී හේතුව නිසා ಜಾති ඵලයක් ලබා දුන්නහම ඒ ಜಾති ඵලයේ තියෙනවා මේ ಜಾතිය අවසාන වෙනකම්. එකාකාරයෙන් පවතිනව නෙවෙයි විපරිණාමික ක්‍රියාදාමයක් වශයෙන් පවතිනවා. ඒක තමයි සංකතයේකව සකස් වෙච්ච දේක හැටි. ඉපැත්මක් වෙනවා. සිටියෙහුගේ විපරිණාමයක් වෙනවා වෙනසීමක් වෙනවා. මේ සංකේතයක ලක්ෂණ. අන්න විපාක වශයෙන් සංකතයක් පහළ වුණා. ඒකට කිව්වා මම කිව්ව කය. ඉපැත්මක් පෙරුණා මව කුසෙන් උපන්නා. හිතියුගේ විපරිණාමයක් පේනා පොඩි එකා ලොකු වෙනවා ලොකු එකා ගැටවර වෙනවා ගැටවර එයා තරුණය වෙනවා තරුණයා වැඩි වයසට යනවා වැඩි වයසට එකා මහලු වෙනවා පේනා විපරිණාම. ඒ වගේම අවසානයක් පේනවා මරණයෙන් ඉවරයි. අන්න ඒක හැලි ඉවරයි සංකතය. මේක සංකතය මිනිස් සංකතය. ඔන්න දකින්න ඕනේ සංකතයක් කියලා කිව්වේ කර්මයේ විපාකය. කලාවු දෙකේ හේතුවල ඵලයක්. ඉතින් මේ බඳු ඵලයක් හටගත්තා ඵලයට උරුම යම් දුකක් ඇද්ද? කැඩෙනේවා, විදෙනේවා, ලිර හැදෙනේවා, ඔක්කොම බලිකිනි වෙනේවා, පිපාසය වෙනේවා, ඔක්කොම අරකි තියෙන ওই සම්පතේ ඉන්නකම විඳින්න වෙනවා. ওই જાතිය විපාකයක් සදාතනික නැති නිසාම අපිට සාහනයක් තියෙනවා. මේක සදාතනික නෑ. මේක මරණයෙන් ඉවරයි කවදාහරි. එහෙනම් මරණය වුණහම මේ නිසා හටගත්ත දුක ඇතිතේන පවතිනවා. ඒක නැත්නම් යම් තැනක ඒවලු එකක් නැත්නම් එවන් දුකක් හටගන්න විදිහක් නැහැ කියන්නේ මේ න්‍යාය ධර්මයේ දන්නවා. එහෙනම් පෙරභවයේදී යම් කිසි තෘෂ්ණාවකින් බැඳීමකින් පැවැත්මක් පිළිබඳ බලාපොරොත්තුවක් තිබුණාද? ඒ බලාපොරොත්තුව මුල් කරගෙන හටගත් හේතුයේ ඵලයේ වශයෙන් මේක හම්බුණා නම් මම දැන් මේ බලාපොරොත්තු අත්හැරියොත් මේ අන්තිම කයයි මේ පුණ වලයි වතු මේ જાතිය කරගන්න හේතුව ඉවරයි. එහෙනම් වතු මෙහෙම එකක් කරගන්න හේතු නෑ කියලා දැනගෙන ඒ හේතුව අත්හැරුවාම යථාර්ථය දැකලා අත්හරිනවා කියන්නේ ඔන්න ඔහොම. අත්හරින්න චන්දරාගේ. ඊට පස්සේ එදිනදා මේ කය පවත්වන්න යම් කාසි කටයුත්තක් කළ යුතුද? සැකියාවක් කළ යුතුයි. ඉන්න දින ගියක් දොරක් හැදිය යුතුයි. කඳ බොන දෙයක් දිය යුතුයි හැදිය යුතුයි. වතුර ටිකක් පිපාසයට බොන ලිඩක් හැටි වත් කැපිය යුතුයි. ඒ අත්හරින්නේ නෑ. ඒ තියෙන හැබැයි දැක්ම කරනවා. හැබැයි චන්දරාගේ බැදලා හොඳ නිසානේ මේ කුණු කය කරගහපු නිසා මැරෙනකම් කොරන්න දෙයක් නෑ කොරන්න වෙනවා. ඒක තනියෙන් ජීවත් කරන්න පුළුවන් එකක් නෙමෙයි මේ කුණු කය හදාගෙන පෙර බය අපි දැන් නැතුව හදාගත්තේ. හරි වටිනා දෙයක් කියලා හදාගත්තට හැමතැනම අනිකාගේ පිළිසරණ නැතුව තනියෙන් මේක එකට ජීවත් වෙන්න බෑ. අන්‍යෝන්‍ය සහයෝගයක් ඕන. ඒ සහයෝගය ඕන නිසා හදාගත්ත පිළිසක් ඉන්නවා මගේ පෞලිය පිළිසක් කියලා නෑදෑ පිළිසක් කියලා. ඒ වගේම තමන්ගේ අදාසි ආදී වැඩ කරන කටයුතු කරන සේවක පිළිස් කියලා ඔක්කොම එකතු වෙලා තමයි අන්‍යෝන්‍ය සහයෝගයෙන් අපි තමයි කටයුතු කරගෙන යන්නේ. ඒ නිසා ඒ කටයුතු වල පහර ගහලා මගහරින්න හොදයි තියක් නෑ. මොකද ඒ අවසානයේ කවදා වෙනකන් යුතුයකම කළ යුතුද? මගේ කවදා හරි මේ ඵලයේ අවසානය වෙනකම්. එන්නේ හටගත්ත කුණකය මැරෙන්නේ කවද්ද? එදා වෙනකන් කළ යුතු යුතුයකම කරන්න ඕන. එහෙනම් ඒක යුතුයකම පහර හරින්න ඒක කරනවා. බෞද්ධයන් හිතේ ඒකයි. නැ බෞද්ධය අක්‍රීය වෙලා ඉන්න જાතියක් නෙමෙයි. ඇලිලා ඉන්න જાතියකුත් නෙමෙයි. මෙන්න මේව තමයි හේතුව නැති කරගත්තේ. එයා දන්නවා මේ අවසාන ඵලයයි. මේ බඳු කයක් හට ගැනීමේ මතු හේතුවක් තියුණාද? ඒ හේතුව මල් ළඟ නැහැ. ඒ චන්දරාගෙන් නිදහස් වෙලා අවශ්‍ය කටයුතු කරගෙන යනවා කලීතු යුතුයකම ඇති. අන්න ඒකයි ක්‍රමය. ඒතකොට නිවන් දකින්නවා කියන්නේ ඒක දැන අද හුඟ දිනේ මේ தත්ත්වේ විනාශ කරලා. වෙන්නඳ හදන්නේ නිවන් දැක්ක කෙනා මොහොත් කරන කෙනෙක් නෙමෙයි ගල්ගිඩිය තිබ්බල් කොහාට අදලා කවුරු අපේ කතා කරන්නේ නැහැ මොකුත් නැහැ හොයි වාඩි වෙ ඉන්නේ කෙනෙක්. ඒ જાතික තමයි දීලා තියෙන්නේ. ඉතින් මවාගත්ත චිත රූපයක් හදාගෙන වල ඵලයක් ලැබුණා කියලා කවුරු අත්‍ය කරන්නේ නැහැ ගල්ගිල්ලව කොහාට අදලා හද නැතු ඉන්න බලාපොරොත්තු වෙලා ඉන්නවා. ඉතින් මොනවත් කරන්නේත් නැහැ කියන්නේත් නැහැ සමාගිසි කලේ මොකුත් නැහැ ලාන්නේත් නැහැ දැනුමක් හොදන්නේ ඔක්කොම අනිත්‍ය අනිත්‍ය කිගේ ඉන්න පැත්තවල. දැන් මේ මහා බුදුමාහාර විදිහට විශ්ිප්ත කරලා තියෙන බෞද්ධයන්ගේ මනස් විකෘති කරලා විකෘති විදිහේ දහම් ක්‍රම හටාවල් දීලා දැන් මේ මේවා ගාත් තියෙනවා. බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක වෙන කිසි දෙනෙක් එහෙම වික්ෂිප්ත වෙලා හිටියෙත් නැහැ. කැටිලා කැටි දැන් ඇලි ඇලි ගැටි ගැටි හිටියෙත් නැහැ. අකාර්යක්ෂම වෙලා හිටියෙත් නැහැ. තමන්ගේ සියලු කටයුතු හරියාකාරව කරපු අවංකව පිරිසක් ලෝභී හිටපු. යුතුයකම පොඩ්ඩක්වත් වෙනස් නැතුව හරියට පැහැරාගෙන නැතුව කටයුතු කරව පිරිස. තමන්ගෙන් ඉතු වේතියම් යුතුයකමක් ඇද්ද සියල්ල අවංකව ඉටු කළා. තමා විසින් නොකළ යුතු දුස්ත්‍යයක් ඇද්ද කියන ඒකාන්තේම ඒ ඔක්කොම අතහැරලා දැන් අන්නේම දැහැමින් සාමයෙන් හිටපු සමාජයේ ප්‍රිය කරපු ලොකු විශ්වාසයක් තියන්න පුළුවන් උත්තම කෙනෙක් තමයි බෞද්ධය කිව්වේ. ඒක තමයි නියම ක්‍රමය. නමුත් අද වෙනකොට වැඩිපුර බෞද්ධලා මාර්ගඵල එහාට යන්න යන්න ගෙදර ගාමි උයන්නේ නැහැ. මොකද මාර්ගඵල ලබලා මිනිහා කන්න දෙන්න ඕනේ අවිය. සමහරවල් මිනිහා මාර්ගඵල වල ගෑණි කන්න දෙන්න පොල් ගෙඩියක් පරිලි ගහලා දෙන්න කෙනෙක්. දැන් මෙහෙම ලෝකයක් තියෙන්නේ. මේවා තමයි අපි හදාගත්ත මුලාව. අපේ අත්‍යවශ්‍ය සියලු කටයුතු අන්‍යෝන්‍ය සහයෝගයෙන් කරන්න ඕනේ. ඒක බෞද්ධයන්ගේ හැටි. ඒවා යුතුයකම් හැටියට දානවා. ඇලීමෙන් කරන යම් කටයුත්තක් ඇද්ද ඒකේ තියෙන ඇලීම නතර කරගන්න. ඇලිලා කරන්නේ නැහැ නම් නොකල බැරි නිසා කරන්නේ. ඒක කළ යුතුයි. යුතුයකම. බැහැර හරින් නැතුව ප්‍රබෝධ හිතකින්ම යුතුයකම යුතුයකම හැටියට කරනවා. ඒක කළ යුතුයි. මේ බුදුරජාණන් වහන්සේ දේශනා කළා භික්ෂුන්ටත් ඔය විදිය කළා. ඇයි ඔබලා මේ එක්කෙනෙකුට අසනීපයක් වුණාම සලකන්නේ නැතුව ඉන්නේ? මේක ගැලපෙන්නේ නැහැ. අම්මා තාත්තාත් නැහැ. සහෝදර සහෝදරියෝ නැහැ. භාර්යාව දරුවෝ නැහැ. එහෙම ඔක්කොම නැතු වෙලා උදකලා ඔබලා මේ විදිහට මේ පැවිද්දට ඇවිදilla. වෙන කිසිම සම්බන්ධයක් නැතුව ඉන්නකොට ඔබලාට අසනීපයක් හදනහම අඳුපාඩුවක් වුණහම ඔබලාම එකතු වෙලා අන්නෝන වශයෙන් සහ සම්බන්ධී කටයුතු කරගන්න නැහැ. කවුද කරලා දෙන්නේ? මේක ආදර්ශයට ගන්න. එතන බුද්ධෝපස්ථානිය කියන්නේ ඔන්න ඕකයි. ඒ තරම් වටිනවක. ඒස අන්නෝන වශයෙන් සහයෝගයෙන් තම තමයි කටයුතු කරගන්න කියලා. අර යෝගිලාණන් උපත්ටි සෝමං උපත්ටි ආදිවාසී යමේ ගිලණුන්ට උපස්ථාන කරලා ਉਹ මට උපස්ථාන කරනවා වගේ කියලා උපදේශ දුන්නා වතින්. ඕකත් කණ පිළි ගහගෙන ආවල එක හාමුදුරුවෝ යනවා මේ ගිහියාගේ තිබෙන්නා වූ ලෙඩ රෝග බල බලා ඒවට උපස්ථාන කරන බුද්ධ උපස්ථානය කියලා. ඕක නෙමෙයි කිව්වේ. භික්ෂුන් වහන්සේලාට භික්ෂුන් වහන්සේලා කිරිය හැටි වෙන ප්‍රශ්න ওই දින निराකරණය කරගන්න කියලායි වෙන්නේ. ගිලන්න උලහම එක එක නම මගරල යන්න ඉපා. බුද්ධ උපස්ථානය කියලාම හිතාගෙනම හැම කෙනාම ඒ ගිලන්ට උපස්ථාන කරගෙන තම තමන්ගේ ලෙඩ රෝග ආදීන් ප්‍රති එකිනෙකා කරගන්න. මේ ගිහියන් පස්සෙන් යන්නේ ගිහියන්ගේ තුවාලයක් වෙලන්නවත් ඉඳ දුන්නේ නැහැ. ඒක විනය දහනක් කළා දීලා. ඒවා ගිහින්ද බලා ගන්න කිව්වා. ඒවා අයිතියක් නැහැ. තුවාල බීත් කරන ඊට පස්සේ වාගේ ඇතින්නේ ගිහි වතේ ඉන්නේ නැහැ. ඒගොල්ලන්ට ඒවා කරගන්න කියලා. ඔබලා කටයුතු ඔබලා කරගන්න. ඊයයි මිනිත් ඔබලා උපස්ථානයක් කරනවා නම් ඊයට විනාශ සිද්ධ වෙනවා. ඒක කරගන්න. එයට උලයි යුතුකම් පිටුපිරින් වශයෙන් ධර්මයෙන් අර්ථයෙන් අනුශාසනා කරන්නේ. ඒක තමයි පැවිද්දෙක් වශයෙන් ගිහියාට දෙන තියෙන ශ්‍රේෂ්ඨම දායාදය. ගිහි කෙනෙක් විසින් දායාදය සමල්ලාගේ දෙන්න වෙන එකක් නැහැ. සියලු අපපස්ථාන කරලා උන්වහන්සේලා ගෞරව අපපස්ථාන කරලා නිවන් දකින්න දෙන දායාදය අනුකම් පිටාම ගෞරවයෙන් අරගෙන ඉස්මුදුනේ මුදුන් මල් රසය අරගෙන තමන්ගේ වැඩේ කරගන්න කියලා ගිහියාට ඒක කියන්නේ. ඒක වටිනාද? ඔහොමයි බුදුරණන් දේශනා කළේ. ඉතින් ඒ නිසා අපි හැම කෙනෙක්ම දරගන්නේ පැවිදි අයටවත් අර කියන විදිහට හැංගිලා ඉඳ මගල්ලා ඉඳ යුතුයකම් පහදාන්න ක්‍රමයක් වෙන්නේ නැහැ. ඒ අරින් අන්‍යෝන්‍ය වශයෙන් සම්බන්ධ වෙලා හැම කෙනාගේම අනුපාඩු එකිනෙකා බලා ගන්න. බලාගෙන ඒවා එකිනෙකා කරගන්න. ගුරු හාමුදුරුවෝ කියලා ඉඳ බෑ ගෝල හාමුදුරුවෝ අසනීපයක් කරනවා නම් ගුරු හාමුදුරුවෝ ගෝල හාමුදුරුවෝ නැගිටිනකම් දෙදෙන් සනීප වෙනකම් වතුරේක හත් කරලා දෙන්නලා වතුරේක හත් කරලා ළඟට ගිලා දෙන්න ඕන. මෝල හොදන්නේ දැහැටි සපයන්න ඕන. සිවුරු ආදිය නාක් වෙලා තියෙනවා හොදලා පිරිසිදු කරලා හිටන් වෙලලා ඒ විදිහට ගෝලයාට දෙන්න ඕන. මුරුකම පැත්තක තියාගෙන නිකන් ඉඳලා ඒ වෙලාවට හරියන්නේ නැහැ. අසනීප වල සලකන්න ඕන. එහෙමත් නීතිය දැන්. ඒ වගේම හැම කෙනෙක්ම වන්දෝන්නේ වශයෙන් සම්බන්ධලා කරන්න ඕනේ කියලා. අසනීපට හිටරෝ ගැදුනොත් එහෙම එකිනෙකාට කරගන්න ඕන. අන්න ඒක බුදුරජාන් වහන්සේ හැමිලෙ යුතුකම් විතු කිරීම අග්‍ර සත්‍යයෙන් පෙන්න. ඒ විතරක් නෙමෙයි යුතුකම් විතු කිරීමේ වටිනාකම පෙන්නලා. ගිහි කාලයේදී අම්මා තාත්තා වෙලා හිටපු අයට පැවිදුණත් යුතුකම් විතු කරන්න ඕන. එදා කල්ල නැහනම් පිටපත කරලා ගිහින් දෙන්න. අත්තරින්න එපා. අඳින්න නැහනම් දෙන්න පුළුවන්. පිටපත කරගත්තාම ලැබිට දෙයක් තියනවා නම් යම් කිසි දෙයක් හරි ලැබුණා නම් අම්මට තාත්තට අඳින්න ගිහින් දෙන්නත් පුළුවන්. ඒවා කරන්න. මොකද හේතුව මව්පියෝ පූර්ව උපකාර වෙලා තියෙන හාමුදුරුවෝ උනා කරන්න දෙයක් නැහැ උඹලගේ උපකාර. ඒ උපකාරකම ගිහිල්ලා නම් සලකලා එන්න. ඒවත් අත්තරින්න කිව්වේ නැහැ. ඉතින් අපිට දැන් මොනවද කරලා තියෙන්නේ? අද මොකද කරන්න හදන්නේ? මාර්ගඵලයක් ලැබිලා අනාගාමීලා. කොහේ හරි මුල්ලකට හිඟාගෙන ඉන්නවා කතා කරන්නේ නැහැ කවුරුත් එක්කලා විහිළු කරන්නේ නැහැ. ඉතින් මානසික වශයෙන් තමන්ට දීලා තියෙන එක දරාගෙන මානසික රෝගීන් වෙලා. ඉතින් ඕකේ තියෙනවා යථාර්ථය දකින්න නැතුනේ. දැන් හොඳින් තේරුම් අරගන්න තමන් තමන්ගේ යුතුකම් සෑම කෙනෙකුම සිද්ධ කරන ගමන්. අන්‍යෝන්‍ය ආදාන උපකාර සියල්ල කරන ගමන්. යුතුකම් ඉටු කරමින් දුෂ්චර්යයෙන් වෙන් වෙලා දැහැමින් සාධාරණී අන්තරම කටයුතු කළ යුතුද? ඇලීමෙන් බැදීමෙන් ඡන්දසාගයෙන් තොරව කටයුතු කරමින් ලෝකේ ආදීනව සහිතයි. නමුත් කරන්න දෙයක් නැහැ වැඩකම් ඉඳ තියෙන ලෝකේ අපි විසින් බදාගත්තා නම් සම්බන්ධ උලා නම් ඒකේ අවසානෙක මගේ යුතුකම ඉටු කරමින් මං ඉන්නවා නම් බැදීම කියන එකක්වත් මගේ නෑ ලෝකේ. අන්නේ මානසිකත්වයේ සුද්ධ කරන මාර්ගය වළඳනවා. ඡන්දරාගයෙන් නිදහස් වෙලා අවසන් කරගන්නේ එහෙමයි.